garu tushar indunil mantri tuma.
Oh. Mahitui na metri ikman thige. Bhavisuti kathanayakathumani maasa gaanak disse maha kalabalayak dala sadhyayak dala balagiri dosaya adanuwe hetai kiyala. Da ada me ඉදිරිපත් කරපු විශ්වාස භංගයේ පිළිබඳව විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා අපේ ඒකාබද්ධ විපක්ෂයේ අපේ ඉන්න මන්ත්‍රීවරුන්ට පළමුව අපේ රජයට අපේ අගමැතිතුමාට ආය ආපහු හොඳ පින්තාරුවක් ලබා දීලා පරණ මකුළුදැල් ටික කඩලා දාලා ඒ පරණ ඒ දෝෂ භංගයන් සියල්ලම දෝෂ භංග කරලා අද අද ඉඳලා අපිට අලුත් ගමනක් යන්නට අවශ්‍ය වෙන අලුත් මාතෘකාවක් පිළිබඳව කතා කරන්නට අවශ්‍ය වෙන කටයුතු සකසා දීම පිළිබඳව විශේෂයෙන් මම අපේ ඒකාබද්ධ විපක්ෂයේ මේ යෝජනාව ඉදිරිපත් කරපු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා ඒකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා හැම කෙනෙක්ම නෙමෙයි සමහර දෙනෙකුටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපි පිළිබඳව තියෙන මේ සියලුම දෝෂයන් භංග කිරීම පිළිබඳව දැන් පහුගිය දවස් ටිකේම ඊයේ රාත්‍රියේ වෙනකන් ලොකු ටෝක් ඔවට කියන්නේ කිලෝ ටෝක් කියලා. වහසි බස් පුරසාරං අපිට මෙච්චරයි. එහෙම මහා ලොකු සද්ද ටිකක් දැම්මා. ආණ්ඩුව අතට ගත්තා වගේ තමයි මේ සද්ද ටික දැම්මේ. හැබැයි අපිට අද උදේ ඉඳලා බලාගෙන ඉන්නකොට අපිට පේනවා මේ මැලවිච්ච මලානික වෙච්ච මූණු, මේ බලාපොරොත්තු කඩ වෙච්ච මූණු පිළිබඳව අපිට දැන් අදට පේනවා. කනගාටුයි දුකයි අහෝ ඛේදේකි ඉරකි තිතකි ඔව් එතකොට දැන් මේ මෙතන තව සුවිශේෂී කාරණයක් සිද්ධ වුණා දැන් අපිට තමයි මේ බෝම්බ ඇටවිලි මේ එක්සත් ජාතික පක්ෂයේ මූලික කරගෙන එක්සත් ජාතික පක්ෂයේ සුනේ සුන් වෙන්න කුඩේ කුඩු වෙලා යන්න මේක අපේ ආණ්ඩුව විනාශ කරලා යන්න අටවපු බෝම්බේ දැන් කාටද මේක ආපහු පත් වෙලා තියෙන්නේ දැන් අපේ පක්ෂයේ වෙනද කවදාවත් නොතිබුණු එකමුතුකමක් එක්සත්කමක් අපි සියලු දෙනා අතර විශාල බැඳීමක් අද මේ තමුන්නාස්සලා අපිව විනාශ කරවන්න අටවපු බෝම්බේ නිසා අපිට හම්බුණා. හැබැයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පව් අපි කනගාට වෙනවා. තමුන්නාස්සලා ඇටේව උගුලක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල කොටසක් තමුන්නාස්සලාට කඩන්න ආපහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව තනිකරන්න කොටසක් අපිට දෙන්න ඒක සීසීකට යන්න තමුන්නාස්සලා ඇටේව උගුලක්. දැන් ඊයේ පෞසියා මෙතුමා කියනවා චන්දෙන් වැලකිලා ඉන්නවා කියනවා. එතකොට ලක්ෂ්මණ යාපා අපේ වර්ධන ඔය රුපියල් 2.50ට 5 කොලොට 10 කොලොට අපි අපේ ආත්මේ පාවලා දෙන්නේ නැහැ. අපි දැක්කා තමුන්නාසලා පහුගිය කාලේ අපිට මේ දැන් සති ගානකට ඉස්සලා අපිට ලොකු ලොකු ගණන් වලට කතා කරා ඔය රුපියල් 5 කොලොට අපි අපේ ආත්මේ පාවලා දෙන්නේ නැහැ. ඔව් ඔය සිල්ලර වලට අපේ වැඩ නැහැ.
හොඳට කතා කරගෙන යන්න බෑ. පැටලෙන්නේ නැතුව ඔබතුමා කතා කරගෙන යන්න බුදුම වෙලාව.
ඔව් ඒක තමයි. එතෙන් දැන් මොකද සිද්ධ වුනේ? පෞසි ඇමතුමා කියනවා ඡන්දේ වලකිනවා කියනවා. එතකොට ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහත්මයා කියනවා විරුද්ධව ඡන්ද දෙනවා කියලා කියනවා. ඉතින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කනගාට වෙනවා. මේ ඒකාබද්ධ විපක්ෂය අපිට අටවපු උගුලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොදුරු වුණා. අද මත ගොඩයි සීසීකඩ ඒ පක්ෂය නන්නත්තර කරලා දැම්මා. කාටද මේ බෝම්බේ ගැහුවේ? මේ බෝම්බෙන් කුඩු වෙන්න යන්නේ කවුද? මතක තියාගන්න අපිට ගහපු බෝම්බේ එහා පැත්තට කරකිලා අපි ශක්තිමත් වෙනවා කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. ඒකම ගරු කතානායකතුමනි මම අහනවා. අපි ඡන්ද ලක්ෂ 62 2015 ජනවාරි 8 අපි අරගෙන අපි ජනාධිපතිවරේ පත් කරලා අපි මේ හදපු ආණ්ඩුව තුල මතක තියාගන්න ඊළඟට ආපු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඡන්ද ලක්ෂ 5ක් අරගෙන තමයි මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් හැටියට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරීපත් වුණේ. ඒ ඡන්ද ලක්ෂ 62 ඒ ඡන්ද ලක්ෂ 62න් ඡන්ද ලක්ෂ 5ක් ගත්ත නායකයා කවුද ගත්ත එහෙම මනාප? කවුද ගත්ත එහෙම ජනතා ප්‍රසාදයක්? ඡන්ද ලක්ෂ 62න් ලක්ෂ 5ක් කියලා කියන්නේ 12න් එකක්. මේ සමස්ත ආණ්ඩුව වෙනුවෙන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා වෙනුවෙන් ගත්ත ලක්ෂ 62න් ඡන්ද ලක්ෂ 5ක් අරගෙන මේ පාර්ලිමේන්තුවට ආපු නායකයා. එතකොට අපිට දැන් මේ මොකද තියෙන සදාචාරාත්මක අයිතිය? ඡන්දෙන් පරදිලා ලයිස්තු වලින් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනතා මතයක් නැතුව අඩුමතරමේ පාර්ලිමේන්තුවට එන්න තරම් මනාපටියක් ගන්න බැරි මිනිස්සු මේ කණ්ඩායමක් කියපු පළියට ඡන්ද ලක්ෂ 5ක් ලක්ෂ 62කින් 12න් එකක් ගත්ත නායකයව ගෙදරට යවන්න මොකද්ද මේ තියෙන සදාචාරාත්මක අයිතිය කියනකත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මෙහෙම මම මතක් කරන්න ඕනේ මොනවාරද මේ කරන්නේ මේ කෝප් කමිටුවේ සභාපතිකම විරුද්ධ පක්ෂ මන්ත්‍රී
කරෝ මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට
කෝප් කමිටුවේ සභාපතිකමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කෙනෙකුට දීලා කමිෂන් සභා පිහිටවලා පඩි වැඩි කරලා ඉන්ධන සහන දීලා ඖෂධ දීලා මේ සියල්ල කළාටද මේ අගමැතිතුමාට මේ විදිහට කකුලෙන් අදින්න කියන ගැන මම විශේෂයෙන් අහනවා විද්‍යාවට වැදුර පඳුරට කරන්න දෙයක් නෑ අපි ශක්තිමත් මේක ඒකා බද්ධයටත් පරාවලල්ලක් වුණා කියනක මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න ඕනේ එකම දැන් මොකද මේ කරන්න හදන්නේ මේ ඒකා බද්ධ විපක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පව් හොදා ගන්නද රනිල් වික්‍රමසිංහ මහත්තයා බිල්ලට දෙන්න හදන්නේ අර අර මුන්නේසරන් දේවාලට ගිහිලා කුකුලෙක්ගේ බෙල්ල කපනවා වගේ එළුවෙක්ගේ බෙල්ල කපනවා වගේ හරකෙක්ගේ බෙල්ල කපනවා වගේ දැන් මේ මේ ඒකාබද්ධ විපක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පරණ පව් ටික ඒ ඒ ඒ විශ්වාස භංගයන් ඒවා හොදා ගන්නද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බිල්ලට දෙන්න හදන්නේ මතක තියාගන්න මතක තියාගන්න මතක තියාගන්න මේ තොවිලේ අදින් ඉවරයි රාජා හෝ මා හෝ ගංගා හෝ එහෙම කියලා කැලණි ගඟේ එදා විශ්වාස නැති තොවිලයක් නැටුවා වගේ රාජා හෝ මා හෝ ගංගා හෝ එහෙම තමයි අරිට්ට කී වෙන්නෝ විශ්වාසයක් නැතුව එදා කැල මහවැලි කැලණි ගඟේ ඒ තොවිල නැටුවේ
එන්න බෝඩ මොකද්ද ගරු විමල් වීරවංශ මහත්මයා
කථානායකතුමනි කොච්චර වුණත් අගමැතිතුමාට හරකෙක් කියලා
කියනවනේ පොයින්ට් බෝඩ නෙමෙයි කන්න වාඩි වෙන්න කතා කරන්න ඔබතුමා ඔබතුමා කතා කරලා තව විනාඩි දෙකයි
කියන්නේ මගේ වෙලාව ගත්ත කථානායකතුමනි මම කියන්න හදන්නේ රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා කැලණි ගංගාවේ අර අරිට්ට කී වෙන්නුලා නැටුවා විශ්වාස නැති තොවිල මේ දියවන්නාවෙන් නටන්න හැදුවා ඒකාබද්ධ විපක්ෂයයි විශ්වාස නැතුව රාජා හෝ මා හෝ ගංගා හෝ මහින්ද හෝ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ඕන එකෙකුට මක බෑවෙලා පළ කියලා නටපු තොවිල මේක අදින් ඉවරයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්නේ කුකුලෙක්වත් එළුවෙක්වත් නරියෙක්වත් කපුටෙක්වත් හරකෙක්වත් නෙමෙයි මම කියන්නේ ඒක ඒක ඔහු තුන් කුළුඳුල් නායකෙක් අපි ඒ තුන් කුළුඳුල් පුද්දලයා අපි බිල්ලට දෙන්නේ නැහැ කියන එකත් අපි මොකද්ද ප්‍රශ්නේ අපි තුන් කුළුඳුල් පුද්දලයා බිල්ලට දෙන්න අපි සූදානම් නැහැ කියන එකත් මම මේ
අවස්ථාවේදී
අපි අපේ නායකයා සමස්ත ඡන්ද ලක්ෂ 62ක් අරගෙන 62ක ලක්ෂ 5ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් ලක්ෂ 5ක් ගත්ත නායකයා මේ කුකුල්ලු කෑ ගැහුවට මේ එළුව තැප්පුලවට මේ පාස්පෝර්ට් හොරු නරි ටික කෑ ගැහුවට අපේ නායකයා අපි බිල්ල
මේ පාර්ලිමේන්තුවේ තියෙන හොඳයි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා හොඳයි
අපේ නායකයා අපි බිල්ලට දෙන්නේ නැහැ
හොඳයි
ආරක්ෂා කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා
බොහොම ස්තුතියි
හොඳයි රාජා හොමෝ ගහපු ගේම් එක පිළිබඳව තමුන්නාසලගේ බංගලොත් භාවය පිළිබඳව
හොඳයි
බලවත් සතුට ප්‍රකාශ කරමින්
හොඳයි
හොඳයි බොහොම ස්තුතියි
ගරු චමල් රාජපක්ෂ මැතිතුමා
අරු කථානායකතුමනි අද ඔබතුමා මේ පාසල් දරුවන්ට ගැලරියට එම නතර කරලා තියෙනවා මම හිතන්නේ ඒකත් එක හොඳයි මේ මන්තුමා ද මට ප්‍රථමයෙන් කතා කරපු මන්තුමා කතා කරපු ආකාරයට මේ ළමයි මේව දැක්කම ළමයි ඉන්නේ නැහැ දුවනවා
අද වැඩ හිටියෝ ඉන්නේ කර්මන්ත ඔක්කොම වැඩ හිටියෝ
ඒ නිසා මේ ඒකත් හැබැයි තින් සජීවී ලෙස ඔක්කොම කාටවත් දුරු රටටම පේනවා ඔබතුමා දන්නවා මේ විශ්වාස භංග යෝජනාවක් මේ සභාවට එන පළමුවෙනි අවස්ථාව නෙවෙයි. ඒ මේ විශ්වාස භංග යෝජනාව පදනම පුද්ගලික ඊර්ෂ්‍යාවවත් දේශපාලන වෛරයකින්වත් නොවේ. ඒක පළමුවෙන්ම කියන්න ඕන. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවෙන්ම උරුම වෙලා තිබෙන රාජ්‍ය මූල්‍ය පාලනය අවපාලනයකට ලක්වීම හේතුවෙන් ඊට එරෙහිව මතුවන යෝජනාවක්. ඒ හරහා මේ රටේ ආර්ථිකය මුළුමනින්ම උඩු යටිකුරු කිරීම නිසාවෙන් මතුවෙච්ච යෝජනාවක්. ඒ වගේම මේ විශ්වාස භංග යෝජනාවල ඉතිහාසයේදී පළමුවෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව 1742 දී මේ වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදායේ පළමු අගමැතිවරයා පළමු අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. එතකොට ඒ අගමැතිතුමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්සලා තියෙනවා ඒ යෝජනාව සාකච්ඡා කරාට පස්සේ. එතකොට බ්‍රිතාන්‍යයේ 1742 ඉඳලා 1979 වෙනකොට ඔබතුමා දන්නවා අගමැතිවරුන් 12 දෙනෙකුට විරුද්ධව විශ්වාස භංග යෝජනා ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ අර වෝටර්ගේට් සිද්ධිය අනුව රිචඩ් නික්සන් මැතිතුමාට විරුද්ධවත් හිටපු විරුද්ධවත් විශ්වාස භංග යෝජනා ගෙනාලා එතුමත් ඉල්ලලා අස්වලා තියෙනවා. ඒ නිසා මේක මේ පාලකයන්ට එරෙහිව ජනතාව තුළ ඇතිවන කලකිරීම අප්‍රසාදය ප්‍රකාශ කිරීමට විශ්වාසය කඩවීම කඩවිච්ච අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ මීට පෙරද විශ්වාස භංග යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. අගමැතිවරයෙකුට විරුද්ධව ඉදිරිපත් වෙන තුන්වෙනි එක අද වර්තමාන අගමැතිතුමාට විරුද්ධව ඉදිරිපත් වෙනවා. පළමුවෙන්ම 1957 සැප්තැම්බර් මාසේ 4 වෙනිදා අගමැති SWRD බණ්ඩාරනායක මැතිතුමාට විරුද්ධව එදා විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඒක ඉදිරිපත් කළේ සී සුන්දරලිංගම් මන්ත්‍රීතුමා, ස්ථිර කළේ සී වණිගසිංහම් මන්ත්‍රීතුමා. ඒකට පක්ෂය ලැබුණ එකයි විපක්ෂය 45යි. ස්ථිර කරපු එකනාගේ ඡන්දයක්වත් නැහැ. ඒක තමයි මේ විශ්වාස භංග යෝජනාවල 1975 දෙසැම්බර් 23 වෙනිදා සිරිමාව බණ්ඩාරනායක මැතිනියට අගමැතිනේට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගය. ඒ යෝජනාවත් ඉදිරිපත් කළේ ආචාර්ය කොල්ලි නාරිසිල්ලා, ස්ථිර කරේ ප්‍රින්ස් ගුණසේකර මැතිතුමා. පක්ෂව 43ක් ලැබුණා, විපක්ෂව 100ක් ලැබුණා. හැබැයි මේ විශ්වාස භංග යෝජනාවේ තිබිච්ච කරුණු අනුව 1977 පැවැත්වූ මහමැතිවරණයේදී එදා පාලක පක්ෂයට අන්ත පරාජයක් ඇතුණා. මන්ත්‍රීවරු 8 දෙනයි තිරලපත් විචාර. එතකොට ජයජයආදර මැතිතුමාට 6න් 5ක බලයකුත් ලැබුණා. ඉතින් ඒකත් මේ විශ්වාස භංග යෝජනාවේ මතුවෙච්ච කරුණු. එදා පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරාට මහජන අතරට ගියා. මහමැතිවරණයේදී ජනතාව තීන්දුවක් දුන්නා. ඉතින් ඒ වගේ තමයි මේකත් මෙතන දිනන්න පුළුවන්. නමුත් මහමැතිවරණයක ඉදිරියේදී අන්ත පරාජයකටත් පත් වෙන්න පුළුවන්. පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අහ බැලුවම මේක අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම අපේ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමාටත් විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරේ ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමතිවරු කිහිප දෙනෙක්. ලලිත් ඇතුළත් මුදල ඇමතිතුමා, ගාමිණී දිසානායක, ප්‍රේමචන්ද්‍ර ඇමතිවරු වගේ අය. ඒ අවස්ථාවේදී මටත් අවස්ථාව ලැබුණා ඒ දෝෂාභියෝගයට අස්වන් කරා. නමුත් ඒක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණා. කථානායකවරුන්ටත් විරුද්ධව මේ පාර්ලිමේන්තුවේදී විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. මගේ මතකයේ හැටියට පළමු විශ්වාස භංග යෝජනාව ආවේ 1963 ආරිස් පැල්පොළ මැතිතුමාට විරුද්ධව. 1966 ෂර්ලි කොරයා මැතිතුමාට විරුද්ධව. 1980 එම්.ඒ. බාකිර් මාකර් මැතිතුමාට විරුද්ධව. 91 සහ 92 ඒ පාර්ලිමේන්තු වාරයේ විශ්වාස භංග යෝජනා දෙකක් හිටපු කථානායක එම්.එච්. මොහොබට් මැතිතුමාට විරුද්ධව ඉදිරිපත් වුණා. ඒ වගේම විපක්ෂ නායකවරයාට, මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාටත් විරුද්ධව ආණ්ඩුව එදා විශ්වාස භංග යෝජනාවක් ගෙනවා. 1981 7 මාසේ 23 වෙනිදා ඒකේ එදා විපක්ෂ නායක ඒ අමීර්ත ලිංගම් මහතාට විරුද්ධ ඒ යෝජනාවට ආණ්ඩු පක්ෂ සියලු දෙනාම ඡන්ද දීලා ඡන්ද 127ක් ලැබුණා. විපක්ෂ නායක ධූරයත් අහිමි වුණා. එතකොට මේ අවස්ථාවලදී තමයි විශේෂයෙන්ම උතුරත් දකුණත් අතර තව තවත් මතභේදේ වැඩි වෙන්න හේතු වුණේ. මේ දස් සිද්ධීන් පස්සේ 1983 ඇතිවෙච්ච කළු ජූලිය. ඉතින් මේවා ඇති කරන්න කටයුතු කරේ එදා පාලක පක්ෂය. ඉතින් අද එකතු කරන්න සංහිඳියාව පක්ෂ අතර නැත්තම් උතුරු නැගෙනහිර එකතු කරන්න මේ දකුණ එකතු කරන්න උත්සාහ කරාට මේක ඉතිහාසයක් තියෙනවා. මේ අපි දෙගොල්ලෝ දීර්ඝ කාලයක් තිස්සේ දුරස් කරලා තමන්ට කටයුතු කරපු නිසා
පාලෝ චමල්දා පක්ෂ මැදිවත විනාඩි 3ක් තියෙනවා මෙතුමාට.
මම විශේෂයෙන්ම මේ විනාඩි 3 ඇතුළතදී මේක දීර්ඝ කාලයක් තිස්සේ වෙන ප්‍රශ්නයක්. මේ බැඳුම් කර පහ බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව මම කතානායකවරයාට ඉන්න කාලේ 2015 මැයි 20 වෙනි බදාදා එදත් GL පිරිස් මැත්තමාත් බන්දුල ගුණවාදර මැත්තමා දිනේශ් ගුණවාදර මැත්තමාලා අස්සම් කළා. එදා මහා බැංකුවේ අධිපතිවරයාට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරා. ඒකෙදී එදා පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාර්ක සභාවට ඒ ප්‍රශ්නය අපි යොමු කරා. ඒකට හිටියේ සභාපතිවරයා දීව් ගුණසේකර මැතිතුමා. එතුමාට එතුමා අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට ඒ අවස්ථාව සලසුපු වෙලාවේ එදා හිටපු ආණ්ඩු පක්ෂයේ විරෝධය සයිල්ලි මනුව ඒක කල් දාන්න සිදු වුණා. එතකොට ජුලි මාසේ ඊළඟ මාස ජුනි මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට එදා මූලාසනයෙන් දැනුම් දුන්නම බන්දු නොගුණවාදන මැතිතුමා එදා කියලා තියෙනවා ලබන මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණේ නැත්තම් මොකද කරන්න. ඒ වගේම එදා හවස පාර්ලිමේන්තුව විසිරෙව්. එතකොට ඒකෙන් මේ සිද්ධීන් වලින් පේන්නේ යම්කිසි කෙනෙකුගේ මේ සිද්ධිය පිළිබඳව යම්කිසි හිතේ වරදක් තිබෙන බව. ඒ නිසා තමයි අවස්ථා කිහිපයකදීම මේ සිද්ධිය පිළිබඳව ඉදිරිපත් වෙච්ච හැම අවස්ථාවකදීම ඒ කල් දමන්න කටයුතු කරලා තියෙන්නේ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඊළඟට අද දැන් අවුරුදු 3ක් ගිහිල්ලා තාමත් මේ ප්‍රශ්නයමයි සාකච්ඡා කරන්නේ. මේක අවසානයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතන්නේ මේ ප්‍රශ්නය දිගින් දිගට මේ කතා කරමින් ඉඳලා වැඩක් නැහැ. මේ ප්‍රශ්නේ දැන් කමිෂන් සභාවකට ගිහිලා තියෙනවා. ඒ කමිෂන් සභාවේ සමහර වෙලාවට කමිෂන් සභාවෙන් මේ අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට නොවෙන ඒ වාර්තාවේ නිර්දේශ ගැනත් යම්කිසි සැකයක් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ නිසා මේක
අවසන් වෙනවා ගරු මැතිතුමාව.
අපි හිතන්නේ මේ අවස්ථාවේදී ජනතාවගේ අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ තමයි අද මේ විශ්වාස භංග යෝජනාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ යෝජනාවට පක්ෂව අපි සහයෝගය දෙන බව ප්‍රකාශ කරමින් සියලු දෙනාගේ රට පිළිබඳ ආදරයක් ජනතාව පිළිබඳ යම් ආදරයක් තියෙන හැම දෙනාටම මෙයට පක්ෂ ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින නාලවදී.
හොඳයි බොහොම ස්තුතියි ගරු ආචාර්ය ජයන්පති වික්‍රමරත්න මැතිතුමා.
ගරු කථානායකතුමනි, මෙම විශ්වාස භංගය පිළිබඳව මා අදහස් දක්වන්නේ මා නියෝජනය කරන ලංකා සම සමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම සහ එක්සත් වාමාංශික පෙරමුණද වෙනුවෙන්. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ඒ අදාළ වගන්තිය කියනවා නම් අවසාන කොටස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙසද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ මෙන්ම එතුමා අග්‍රාමාත්‍ය ධුරණ දරන ආණ්ඩුව කෙරෙහි ආණ්ඩුවට කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවද විශ්වාසයක් නොපතින බව නොපතින නොපවතින බව යෝජනා සම්මත කරමින් යෝජනා කළ තිබෙනි. දැන් ඉතාව පැහැදිලිව මේ විවාදයේදී කියවුණු නැති ප්‍රමාණවත් ලෙස සඳහන් වුණේ නැහැ. මෙය ආණ්ඩුවට විරුද්ධවද ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවක්, සමස්ත යෝජනා විශ්වාසභංග යෝජනාවක්. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුව ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා. 32 30 වගන්තියේ 31 වගන්තිය අනුව ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානයාද වන්නේ. ඒ වගේම ජනාධිපතිතුමා තමයි 42 වගන්තියේ දෙවැනි උපවගන්ති යටතේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් සහ කැබිනට් මණ්ඩලයේ සභාපති. ඒ නිසා මේක නිකම්ම අගමැතිවරයාට විරුද්ධ විතරක් නෙවෙයි, මුළු ආණ්ඩුවටම විරුද්ධව ගෙනාපු යෝජනාවක් බව විශේෂයෙන් අපි මහත් සඳහන් කළ යුතුයි. 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ පුරවැසියන් 62 ලක්ෂයක් ඡන්දය දීලා විශාල බලාපොරොත්තු ඇතුව අපි ආණ්ඩුව පිහිටවා ගත්තා. ඊට කලින් ඒක නිකං සිදුන දෙයක් නෙවෙයි, කවුරුත් බලාපොරොත්තු නැති කවුරු කරන්නට බැරි කියලා හිතපු දෙයක් අපි කෙරුවා. සෝභිත හඳුරාගේ ගරු මාදුලාවේ සෝභිත හඳුරාගේ නායකත්වයෙන් ගොඩනැගුණු ඒ සිවිල් ව්‍යාපාරය, පුරවැසි ව්‍යාපාරය, සමාජ ව්‍යාපාරයට දේශපාලන පක්ෂද සම්බන්ධ වෙලා අපි ඒ වෙනස කෙරුවා. අපි බලාපොරොත්තු වුණා මේ රටේ ජනතාව එදා ඡන්දය දෙනකොට මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් වෙයි කියලා. ඒකට අවශ්‍ය පළවෙනි පියවර ගයි කියලා. සමාජ සාධාරණත්වයේ ඉෂ්ට වෙයි කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිද්ධ වෙයි කියලා. දූෂණය සහ කලින් විශේෂයෙන්ම කලින් සිදුවුණු දූෂණය සහ ඝාතන ආදිය පිළිබඳව ප්‍රමාණවත් ලෙස පරීක්ෂාවන් කරලා නඩු දාලා දඬුවම් කරලා ඒව කටයුතු කරේ කියලා. ඒ වගේම අපි පත් කරපු ආණ්ඩුවෙත් පත් කරන ආණ්ඩුවත් ඒ වගේම දූෂණයට සම්බන්ධ නොවී සිටිවේ කියලා ජනතාව බලාපොරොත්තු වුණා. මේවා ඉෂ්ට වුණාද කියන ප්‍රශ්නය පිළිබඳව අපිටද ප්‍රශ්න තිබෙනවා. අපිට ජයග්‍රහණද තිබෙනවා. 19 සංශෝධනය තුළින් අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් ප්‍රතිසංස්කරණ කරන්නට පුළුවන් වුණා. ජනාධිපති ධුරයේ බලතල බොහෝ අඩු කරන්නට පුළුවන් වුණා. අද කතා කිරීමේ නිදහස තිබෙනවා, ආණ්ඩුව විවේචනය කිරීමේ නිදහස තිබෙනවා, සුදු වෑන් එන්නේ නැහැ. අධිකරණය නඩු තීන්දු දෙනවා රජයට විරුද්ධව කිසිම බලපෑමකින් තොරව. අපි දැක්කා ඊයේ යෝජනා ඊයේ අධිකරණ සංවිධාන පනත පිළිබඳව ඉතාමත්ම ස්වාධීනව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා කිව්වා මේ යම් යම් සංශෝධන කරන්නේ නැත්නම් 3/2 බලයක් ටීම් සම්මත කරන්න ඕනේ කියලා. ඒවා කලින් ඒ වගේ දේවල් සිදුුන්නේ නැහැ. අපි තොරතුරු ලබා ගැනීමේ පනත ඉතාමත්ම වැදගත් පනතක් සම්මත කෙරුවා. අද රටේ ජනතාවට ආණ්ඩුවේ ෆයිල් වල තිබෙන ඕනම තොරතුරක් ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. මම සතුටුයි කියන්නේ එම පනත් කෙටුම්පත හදපු කමිටුවේ සභාපති හැටියට මම හිටියේ. අද ලෝකයේ 3 වැනි ශක්තිමත් පනත තොරතුරු ලබා ගැනීමේ පනත ලෙස එය පිළිගෙන තිබෙනවා. අද නිදහස් වාතාවරණයක් තිබෙනවා. ඒ ඔක්කොම හොඳයි. නමුත් අපිට කරගන්නට බැරි වුණු දේවල් තිබෙනවා. ඒ පිළිබඳව මෙවැනි අවස්ථාවකදී ඒ පිළිබඳවද සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. මොකද අපි ආපසු හැරි බලන්නට ඕනේ. අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රමාණවත් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට ඉදිරියට යන්න තවම පුළුවන් වෙලා නැහැ. ඒ පිළිබඳව පැමිණිල්ලක් අපේ පක්ෂයේ වාමාංශ එක්සත් වාමාංශික පෙරමුණේ මගෙත් විශේෂයෙන් මම මෙහෙම්කාරක සභාවේ සමාජිකයෙක් හැටියට මම සතුටු නැහැ ඒ අපි ගිය වේගය පිළිබඳව. ඊට වඩා වැඩි වේගයකින් මේ ප්‍රතිසංස්කරණ ඉටු කරන්නට ඕනේ. අපිට 5 වැනි අවුරුද්දේ පාර්ලිමේන්තුවේ 5 වැනි අවුරුද්දට මේවා තියන්නේ නැතුව. ජාතීන් අතර සමගිය පිළිබඳව ඔව් අපි ජයග්‍රහණ තිබෙනවා. ඒ වගේම නමුත් අපි අන්තවාදයට ප්‍රමාණවත් ලෙස උත්තර දීලා තියෙනවද, මුහුණ දීලා තියෙනවද? අපි බලාපොරොත්තු වුණා මේ රට ඡන්දය දුන්න 62 ලක්ෂයේ බලාපොරොත්තු වුණා මේ අන්තවාදී කොටස් වලට මුහුණ දෙයි, අන්තවාදය නැති කරයි, ජාතීන් අතර අසමගිය වෛරය පතුරවන අයට විරුද්ධව කටයුතු කරයි කියලා. නමුත් ඒවා ප්‍රමාණවත් ලෙස කෙරිලා නැහැ. කනගාටු ඒ බව කියන්නේ. එම නිසා අද මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ
ඔබට මාන විනාඩි 3ක් තියෙනවා ගරු ආචාර්යතුමා.
මෙම යෝජනාව ඉදිරිපත් කළා තිබෙන්නේ විපක්ෂය විසින්. මේ රට අපි ලබාගත් ජයග්‍රහණ සියල්ල ආපසු හැරවීමට
එමනිසා මේ යෝජනාවේ අන්තර්ගතය ගැන නෙවෙයි මම කතා කරන්න. අපි ඉදිහ බලන්න නැහැ. අන්තර්ගතය සමහර දේවල් ඇත්ත වෙන්න පුළුවන් සමහර දේවල් නැති වෙන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්න තිබෙන්නේ. අද තිබෙන ප්‍රශ්නේ මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ කුමක් කුමන අරමුණක් සඳහාද? එමනිසා පැහැදිලි ජනවාරි අට ව්‍යාපාරය අපි කරපු වෙනස්කම් ඉදිරියට රැගෙන යන්නට අපිට අපි මේ යෝජනාව පරාජය කළ යුතුයි. මේ යෝජනාව ජයග්‍රහණය කරනොත් එහෙම දැන් පැහැදිලි ජයග්‍රහණය කරන්න නැති බව යම් වාසියක් ලැබුණොත් ඒක එය පළවෙනි පියවර වෙනවා. එය පළවෙනි පියවර වෙනවා අපේ ජයග්‍රහණ ආපසු හැරවීම. එම නිසා අපිට කිසිම ඉඩක් තියන්නට බෑ එවැනි භයානක අනතුරකට. එම නිසා මේ ආණ්ඩුක්‍රම මෙම ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි. නමුත් ඒ වගේම ආණ්ඩුවට කියන්නට ඕනේ අපේ අවුරුදු තුනක වාර්තාව පිළිබඳ අපි සෑහීමකට පත්වන්නේ නැහැ. අද අවශ්‍යයි පැහැදිලි ආණ්ඩුවේ දිශානතිය වෙනස් කිරීමක්. කෝස් කරෙක්ෂන් එකක් අවශ්‍යයි. ඒ කෝස් කරෙක්ෂන් එක අද මේ ජයග්‍රහණය කළා හෙට කෝස් කරෙක්ෂන් එක කරන්නේ නැත්නම් අපි වැඩක් වෙන්නේ නැහැ. අපිට ආපසු යන්න දෙන්නට බෑ. එම නිසා ආණ්ඩුවට ප්‍රධාන පක්ෂ විශේෂයෙන් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂ දෙකට එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි කියනවා නායකයින්ට අපි කියනවා මේ අත්දැකීම් වලින් ඉගෙනගෙන ආණ්ඩුව හරි පාරට ගන්න. ඒකට අවශ්‍ය දිශානතිය වෙනස් කරන්න ඒ කෝස් කරෙක්ෂන් එක කරන්න. ජනවාරි 8 මේ ආණ්ඩුව පත් කරපු 62 ලක්ෂයක් වූ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කරන්න. ඒ පිළිබඳව පැහැදිලි තීන්දු ගත යුතුයි. දූෂණයට විරුද්ධව අද අපි දන්නවා හෙට අපි සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා අධිකරණ සංවිධාන පනත. එවැනි ආයතන පිහිටුවීම පිළිබඳව කටයුතු කරලා අවුරුදු තුනක් කරපු නැතිවල් දැන්වත් කරමු. අවුරුදු තුනක් තිස්සේ පල්ලුණු ඇදුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු මීට වඩා ඉක්මන් කරෝ. ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් ප්‍රතිසංස්කරණයන් තවත් ඉක්මන් කරමු. ඒ වගේම අන්තවාදයට ඉඩ දෙන අන්තවාදයට ඉඩදීම සම්පූර්ණයෙන්ම වළක්වා ඒ අන්තවාදයට විරුද්ධව ක්‍රියාකාරී පියවරවල් ජනතාවට දැනෙන ක්‍රියාකාරී
මන්දිතමා කතා කරන්නේ මොකද්ද මේ ගරු සභාවක් නේ
ඒ ඒ ඒ සමහරු ඒ කෝස් කරෙක්ෂන් එක වෙනවට කැමති නැහැ. සමහරු අපි ඒ දිශානතිය වෙනස් කරනවට අපි නිවැරදි මාවතට යනවට කැමති නැහැ. ඒ කැමති නැති අය තමයි මේ විශ්වාස භංග යෝජනාව.
නෑ ඔබතුමා කතා කරන්නේ ඔබතුමා ඉතාල විනාඩි
මේ විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට ජනවාරි 8 ප්‍රතිසංස්කරණ වලට සඳහා එකතුන සියලු දෙනාටම අපේ පරම යුතුයකමක් තිබෙනවා. ඒ සඳහා අප දෙකතු වෙන බව කියමින් මාගේ වචන ස්වල්පයෙන් මේ නවසන් කරමි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු උදේ ගමන් පිළිම
අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සිනෝ තේ සාරන් නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. සරුදේ නිසරු ලෙසත් නිසරුදේ සරු ලෙසත් අවබෝධ කරගත් පුද්ගලයා කිසිම දිනයක සරුදේ නොලබන්නේය කියන බුද්ධ වචනය වසර 2600කට පසුව අද දිනට අදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇතැයි සිහිපත් කරමින් මං කැමති මේ විශ්වාස භංග යෝජනාවේ පසුබිමට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, මීට සති දෙකකට කලින් අපි ගරු කථානායකතුමාට බාර දුන්නු විශ්වාස භංග යෝජනාවේ කරුණු 14ක් අඩංගු වුණා. අගමැතිතුමා ඉලක්ක කරගෙන නිශ්චිතව උදාහරණ සහිතව උපුටා දැක්විය යුතු දේ උපුටා දක්වමින් ඉදිරිපත් කරපු කරුණු 14ක් අඩංගු වුණා. පෞගිය සති දෙක පුරාවට රටේ ආණ්ඩුව විසින් ජනමාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ හඬ නගද්දී කවුරුවත් මේ චෝදනා 14න් එකක්වත් බොරුවක් කිව්වේ නැහැ. මේ චෝදනා පදනම් විරිතයි කිව්වේ නැහැ. අද මේ සභාවේ උදෑසනින්ද අපි කතාගෙන හිටියා. කිසිම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් මේ චෝදනා 14න් එකක්වත් අරගෙන මෙන්න මේ චෝදනාව වැරදි, මේ චෝදනාව අසත්‍යයි, මේ චෝදනාව පදනම් විරිතයි කියලා කතා කරේ නැහැ. අද මේ විශ්වාස භංග යෝජනාව ජනතාව අද මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් තීරණය කළ යුත්තේ මේ නගා ඇති චෝදනාවන් අනුව අගමැතිවරයා පිළිබඳ තවදුරටත් විශ්වාසය තැබිය හැකද නැද්ද? ආණ්ඩුවේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ චෝදනා 14න් එකක් ගැනවත් කිසිම හඬක් නොනගන්නේ ඔවුන්ගේ හර්ධ සාක්ෂිය හඬනගා පවසනවා. ගරු අගමැතිතුමාට එරෙහිව මේ ගෙනෙමින් තිබෙන චෝදනා 14ම ඇත්තයි. මීට එරෙහිව එකම එක වචනයක්වත් අපට කතා කරන්න ආත්ම ශක්තියක් නැත්තේ ඒකයි කියලා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පෞසුගියේ පුංචි ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂ ලබා ගත්තේ ඡන්ද 130යි. ඒ කියන්නේ මේ රටේ ජනතාව 70%ක් එක්සත් ජාතික පක්ෂයත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එහෙම සාමාන්‍යයෙන් අගමැතිතුමා නිරන්තරයෙන් අගය කරන බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුගමනය කරනවා නම් අගමැතිතුමා ඉල්ලා අසිය යුතු තිබෙනවා. අපි දන්නවා එතුමා අගය කරන බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ ඉන්න ඩේවිඩ් කැමරන් අගමැතිතුමා යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද නැද්ද කියලා ජනමත විචාරණයක් පැවැත්වුවා. ජනතා එතුමා කිව්වා යුරෝපා සංගමයේ සිටිය යුතුයි කියලා. නමුත් බ්‍රිතාන්‍ය ජනතාව කිව්වා 152ක් වැඩි ගාණක් නෙවෙයි 70%ක් එම නෙවෙයි 152ක් කිව්වා නෑ ඔබේ මතේ වැරදි කියලා. බෞතර ජනතාවගිට මාපිලිබඳ විශ්වාසයක් නැතිනම් මේ තනතුර දැරීම මා නුසුදුසුයි කියලා ඩේවිඩ් කැමරන් අගමැතිතුමා ඉවත් වුණා. ඒ විතරක් නෙවෙයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පසුගිය මාස දෙක තුල පමණක් රාජ්‍ය ආණ්ඩු නායකයන් 4 දෙනෙක් ඉල්ලා අස්සලා තියෙනවා. මම දිනවකවානු සහිතව සඳහන් කරන්නම්. 2018 පෙබරවාරි 14 වෙනිදා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජැකොබ් සුමා තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් තමන්ගේ මන්ත්‍රීවරු ඉදිරිපත් කළ පමණින් ඔබේ විශ්වාසය නැතිනම් මට මේ තනතුරේ තවදුරටත් සිටිය නොහැකියි කියලා ඉල්ලා අස්සුණා. ඒ වගේම ඉතියෝපියාවේ අගමැති හෙලේ මරියම් ඩෙස්ලෙග් පෙබරවාරි මාසේ 15 වෙනිදා හරියටම පැය 24කට පස්සේ රටේ ඇතිවෙච්ච ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල තමන්ට මර්ධනය කරගන්න නොහැකි වුණාය කියලා ඉල්ලා අස්සුණා. ඒ වගේම ස්ලොවේකියාවේ අගමැති රොබර්ට් ෆිකෝ ආණ්ඩු විරෝධී ජනමාධ්‍යවේදී ඝාතනය කිරීමෙන් ජනමාධ්‍යවේදීන් ඇතිවෙන උද්ඝෝෂණ රැල්ල තමන්ට පාලනය කරගන්න බැරි වෙච්ච නිසා මේ වසරේ මාර්තු මාසේ 15 වෙනිදා ඉල්ලා අස්සුණා. ඒ වගේම ස්ලොවේනියාවේ අගමැති මිරෝ සෙරාර් ජනමත විචාර තමන් නායකත්වයේ දුන්න ජනමත විචාරණයේ ප්‍රතිඵල දූෂිතයි කියලා උසාවියේ විසින් අහෝසි කිරීම නිසා එයි වගකීම බාර අරගෙන උසාවියට මාව විශ්වාස නැත්තම් මා මේ තනතුරේ තවත් ඉන්නේ නැහැ කියලා ඉල්ලා අස්සුණා. හැබැයි දැන් අපේ කට්ටිය ජිප්සිස් එකේ සුනිල් එක්ක නටන්න පුළුවන් ඉතියෝපියාවේ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් ඉතියෝපියාවටත් වඩා පහළ තැනක නම් මේ රට තියෙන්නේ. අපි සුනිල් එක්ක නටනවාද ජනතාවත් සමග අඬනවාද කියන ප්‍රශ්නෙට ගරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕනි. එහෙනම් පෞගේ කාලේ මාස දෙකක් ඇතුළත ආණ්ඩු නායකයන් 4 දෙනෙක් බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරාම, තමන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අපෝසත් වුණාම, ජනතාවගේ විශ්වාසය පළුදු වුණාම, බරපතල චෝදනා එල්ල වුණාම තමන්ගේ තනතුරෙන් ඉවත් වෙලා තියෙනවා. අපේ අගමැතිතුමාට මේ තුනම තියෙනවා. වැඩේ කරගන්න බැරි වුණාය, පොරොන්දු ඉටු කරන්න බැරි වුණාය කියන බැරිකම තියෙනවා. බරපතල දූෂණ චෝදනාවට ලක් වෙලා තියෙනවා. රටේ ජනතාවගෙන් 70%ක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එහෙමනම් මේ රටේ මහජන නියෝජිතයෝ විදියට අපේ වගකීමක් තියෙනවා. ජනතාවගේ අභිලාෂය පාර්ලිමේන්තුව තුළට ගෙනල්ලා ජනතාවගේ ඉල්ලීම ඉටු කිරීමට මැදිහත් වෙන්න. තවත් සිව්වෙනි හේතුවක් තියෙනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපේ අගමැතිතුමා හිටියා ජනාධිපති සීනේක. ඊළඟ ජනාධිපතිවරණයෙන් අවුරුදු 20 ගානක් තිස්සේ එතුමා බලාපොරොත්තු වෙන මේ රටේ ජනාධිපති වෙන්න. ඒ නිසා එතුමා ජනතා මතය ගැන සංවේදීව හිටියා. එතුමා රටේ ජනතාවගෙන් විරෝධයක් කෙනකොට තමන් කරගෙන ආපු ව්‍යාපෘති අකුලා ගැනීමේ තත්ත්වයක හිටියා. ඒ නිසා රට බෙදීම ඉදිරියට ගියේ හෙමින්, රට පාවා දීම ඉදිරියට ගියේ හෙමින්, රට විකිණීම ඉදිරියට ගියේ හෙමින්. වැඩේ පටන් ගන්නවා, ජනතා විරෝධය දැක්කම ආපහු අකුල ගන්නවා. හැබැයි පුංචි ඡන්දයේ මැතිවරණ ප්‍රතිඵලයෙන් මේ සීනේ කුඩු පට්ටම් වුණා. අගමැතිතුමා තවදුරටත් ජනාධිපති වෙන්න සීන දකින්නේ නැහැ. එතුමාගේ දැන් අදහස තියෙන්නේ වසර එකමාරක් අගමැති ධූරයේ සිටීම පමණයි. මේක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පැවසූ දෙයක්. එනම් මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපති සීනේ නැතිනම් ජනතා මතය පිළිබඳ එතුමා සංවේදීත් නැහැ. ඇමරිකානු කියමනක් තියෙනවා, ඇමරිකාවේ ජනාධිපතිවරයෙක් තමන්ගේ පළමු ධූර කාලයේ කටයුතු කරන්නේ ජනතාවට ඕන විදියට. දෙවෙනි දූර කාලේ කටයුතු කරන්නේ Tamanට ඕන විදියට. ඇයි ඒ? පළවෙනි දූර කාලයෙන් පස්සේ ජනතාව ඉදිරියට යන්න තියෙන නිසා ජනතා මතය ගැන සංවේදී. දෙවෙනි දූර කාලයෙන් පස්සේ ගෙදර යන නිසා ජනතා මතය ගැන සංවේදී නැහැ. ඔය දෙවෙනි වටේ අගදී තමයි ජනාධිපති සමාවේම 68 අමාරක් දීලා දාන්නේ. දැන් අපිට ඉන්නවා එකමැති කෙනෙක් අනාගතයේ මැතිවරණවල තරං කිරීමේ බලාපොරොත්තුවක් නැති ජනතා මතය ගැන සංවේදී නැති ඒ වගේම තමන්ගේ සීනේ පුංචි ඡන්දකින් කුඩුපට්ටම් කිරීම පිළිබඳ ජනතාව පිළිබඳ කේන්තියෙන් ඉන්න අගමැති කෙනෙක් ජනතාව පිළිබඳ කේන්තියෙන් ඉන්න ජනතා මතය පිළිබඳ සංවේදී නොවන විජාතික න්‍යාය පත්‍රයක් අතේ තියාගෙන ඉන්න අගමැතිවරයෙකුට තවත් වසර එකමාරක් ක්‍රියාත්මක වීමට ඉඩ දීම අතිශයින්ම භයානකයි. ඒ නිසා මොහොතකට හැරිලා බලන්න 2018 පෙබරවාරි 10න් පස්සේ ගත වුණු මාස එකමාර තුල මේ රටේ සිදු වුණේ කුමක්ද? අතුරුදාන වූවන්ගේ කාර්යාලයට සමාජිකයෝ නැත්තම් කොමසාරිස් ස්වරූපත් කර රණවිරුවන් පිට රටවලට පාවා දිය හැකි ජාත්‍යන්තර සම්මුතිය පනතක් වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඉන්දියාව සමග එක්තරා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කළා. ඒ වගේම ත්‍රිකුණාමල වරාය විදේශිකයන්ට ලබා දීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වුණා. මාස එකමාරට මෙහෙමනම් අවුරුදු එකමාරක් සිටියොත් කෙසේද? ඒක තමයි අපිට හිතාගන්න තියෙන්නේ. ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි, මේ යෝජනාව තියෙන පරම ඇත්ත කිසිවෙකුට විරුද්ධ නොවිය හැකි ඇත්ත. ඒ නිසා තමයි කිසිම මන්ත්‍රී කෙනෙක් මේ යෝජනාවේ අඩංගු කිසිම දෙයක් උපුටා දක්වමින් විරුද්ධව කරුණු දක්වන්න අසමත් වෙලා තියෙන්නේ. ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි, ජාතික හෙළවුරුමේ විසින් දිනසීය ආණ්ඩුව තුලදී මා බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ අගමැතිතුමාට ආණ්ඩුවට එල්ල කළ චෝදනා ගෙඩිය පිටි අපි මේ විශ්වාසභංග යෝජනාවේ දාලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් දේශපාලන පක්ෂ මහනුවර මෑතදී ඇති වුණු කලබල පිළිබඳ ආණ්ඩුවට ඇඟිල්ල දික් කළ නැගූ චෝදනාව ඒ ආකාරයෙන්ම අපි විශ්වාසභංග යෝජනාවේ දාලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු පෞගිය පුංචි ඡන්ද වේදිකාවේ අගමැතිතුමාට එරෙහිව ඉදිරිපත් කරපු චෝදනා සියල්ල මේ විශ්වාසභංග යෝජනාවේ දාලා තියෙනවා. එහෙමනම් මේ පක්ෂ වල කිසිම මන්ත්‍රීවරයෙකුට මේ යෝජනාවට පක්ෂ වීමෙන් වැළකී සිටින්න කිසිම හේතුවක් නැහැ. කිසිම පදනමක් නැහැ. එහෙනම් ඡන්දේ නොදෙන්නේ ඇයි? අපි හිතුවේ දෙවියන්ගේ කැමැත්ත ක්‍රියාත්මක වේවි කියලා. බැලින්නම් දැන් ක්‍රියාත්මක වෙන්නේ දෙවියන්ගේ මල්ලිගේ කැමැත්ත. දෙවියන්ගේ මල්ලි තමයි සල්ලි කියලා අපි ආලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් වැඩ හිටියානම් අර ධම්මපදේන ගාතාවක් වෙනස් කරලා දේශනා කරાવી මනී පුබ්බා ගමා ධම්මා මනී සෙට්ටා මනීමයා කියලා. මුදල් සියල්ල මුල් වෙයි, මුදල් සියල්ලට පෙරටුව ගමන් කරයි කියලා බුදුරජාණන් වහන්සේ දැන් සිටියානම් දේශනා කර. ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි, අද මේ පාර්ලිමේන්තුවේ කෑම කන ගම හරි අපූරු කතාවක් මගෙන් කෙනෙක් මන්ත්‍රී කෙනෙක් ඇහුවා. මගෙන් ඇව්වා 110ට කියන වචනේ මොකද්ද? මම කිව්වා මිලියනේනේ. එහෙමනම් 100ට කියන වචනේ? අනේක කෝටියනේ. 110000ට කියන වචනේ? ඒක බිලියනේනේ. මගෙන් ඇව්වා 110000ට කියන වචනේ මොකද්ද කියලා. මං කිව්වා අනේ මං දන්නේ නැහැ කියලා. එතකොට සඳහන් කරනවා 110.
ගරු සභාපතිතුමනි, මේ මන්ත්‍රීතුමා බුදුදහමේ ඒ ගාථාවක් විකෘති කරලා කිව්වා. ඒක
please sit down mr minister honorable member garu mulasanaruda mantritumani menna mewata thamai kiyanne ooran kakuna talna vita haban kukulanta magul kiyala විශ්වාසභංග යෝජනාව ගෙනලා තියෙන කවුරුවත් ප්‍රකෝටි ගන්නෙන් සල්ලි හොයාගන්නේ තව කවුරුවත්. ඒ නිසා අද මේ රටේ ජනතාවගෙන් 70%ක් අගමැතිතුමාට විරුද්ධ වෙද්දී මේ නගලා තිබෙන චෝදනා 14න් එකම එකක්වත් අසත්‍යයක් පදනම් විරිතයි කියලා ප්‍රකාශ කරන්නට ආණ්ඩු පක්ෂයේ හෝ අගමැතිතුමාට සහාය දෙන කිසිම මන්ත්‍රීවරයෙක් අසමත් වෙද්දී මේ විශ්වාසභංග යෝජනාව මේ පාර්ලිමේන්තුවේ අද සම්මත වුණා. බොහොම ස්තුතියි සභාපතිතුමනි. මේ විශ්වාස භංග යෝජනාව මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා කියන්නේ මේ පාර්ලිමේන්තුව තුළ රටේ ජනමතයේ පිළිමිමු වෙන්නේ නැහැ කියන එකයි. 162ක් ගැන කතා කරා, අගමැතිතුමා පාර්ලිමේන්තු ඡන්ද ගත්ත ලක්ෂ 5 ගැන කතා කරා. හැබැයි ඒව දැන් පිලුණු වෙලා කියලා තමයි පෞගියේ පුංචි ඡන්දෙන් පෙන්වලා දුන්නේ. ඒ ජනමතයට ගරු කරන්නේ නැත්තම් මේ පාර්ලිමේන්තුව පිලුණු වෙච්ච පාර්ලිමේන්තුවක් විසිරුවා හැරිය යුතු පාර්ලිමේන්තුවක් ජනතා මතයට වඩා මුදලේ බලයට යට වෙන පාර්ලිමේන්තුවක් කියන පණිවිඩය තමයි අපි ලෝකෙට ලබා දෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ විශ්වාසභංග යෝජනාව ජාතියේ අවාසනාවකට සම්මත කර ගැනීමට බැරි වුණොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ හිරු නොපායන අඳුරු යුගයක් ඉදිරි වසර එකමාර තුල මේ රට උදා වෙන වගයි. අගමැතිතුමා පෞගිය මාස එකමාර කළ දේ අපි දැක්කා. පසුගිය වසර තුනේ රටට කළ දේ දැක්කා. ඉදිරි මැතිවරණ ඉදිරිපත් වීමේ අදහසක් නැතුව, ජනතාව පිළිබඳ සංවේදීත් නැතුව විජාතික න්‍යාය පත්‍රය අරගෙන ඉදිරියට ගියොත් අපට රටක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා දරුවන් සිටින තාත්තලා අම්මලාට, රට ගැන සංවේදී දේශප්‍රේමී මන්ත්‍රීවරුන්ට අපි ආරාධනා කරනවා, නිල් පාටද කොළ පාටද රතු පාටද කහ පාටද ගැන හිතන්නේ නැතුව රටේ අනාගතය ගැන හිතලා මේ විශ්වාසභංග යෝජනාව සම්මත කිරීමේ පින්කමට දායක වෙන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
බොහොමස්තුති හොන්ඩපල් ස්වාමීන් වහන්සේ අත්‍යවශ්‍ය රැතින තේරු.
ඔබතුමා මා ඉදිරිපත් කරපු කාරණයට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි කිව්වට ඒක බුදුදහම විකෘති කිරීම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් වෙන්න වෙනවා. ඒක අනුකූල ව්‍යවස්ථාවක් තියෙනවා බුදුදහම පිළිබඳව. මේ රටේ බුදුදහම මේ පිස්සු කතා කරන්න එපා. තමුන්වහන්සේ මේ ආගම මුල් කරන් පන්තර කෙනෙක් වෙලා බුදුදහම විකෘති කරන්න එපා. ගරු සභාපතිතුමනි, අද දින මෙම පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ හමුවේ තබලා තියෙනවා. ඒ විශ්වාසභංග යෝජනාවෙන් ඉදිරිපත් කොට තිබෙන්නේ මේ රටේ සිද්ධ වෙච්ච ඉතාම දරුණු භයානක බැංකු මංකොල්ලයක් වගේ කාරණයක් ගැන. ඒ කියන්නේ මංකොල්ලය කියන අර්ථෙම කියන්න බැහැ. නමුත් යම්කිසි ආකාරයක මුදල් අවභාවිතාවක් කළ බවට අතිවිශාල චෝදනාවක් ගොනු කරමින් තමයි මේ විශ්වාසභංග යෝජනාව ගෙනලා තියෙන්නේ. මේ විශ්වාසභංග යෝජනාවේ වග උත්තරකරු කවුද යන්න පිළිබඳව අධිකරණයක් හමුවේ තීන්දුව වෙනතුරු මාහට නිශ්චිතභාවය දීමට නොහැකිවත් යම්කිසි භික්ෂුවකට හොරකමක් කිරීම හෝ හොරකමට උදව් කිරීම හෝ හොරකම අනුමත කිරීම හෝ පරාජිකාව වීමට හේතුවක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මට ස්ථාවර නිගමනයකට ඇවිල්ලා මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ නොහැකියාවක් තියෙන බව මා ස්ථිරවම කියන්න ඕන, පක්ෂව ඡන්ද දෙන්න බැරි බව. ඊළඟට මා කල්පනා කළේ, ඒ කියන්නේ විශ්වාස භංගය වැරදි කියලා ඡන්දය දෙන්න මට පුළුවන් කමක් නැහැ. ඊළඟට මම කියන්නට ඕන මෙහිදී කරුණු කීපයක්. මේ විශ්වාස භංගය ගෙනීම සමගම විතරක් නෙවෙයි පහුගිය අවුරුදු තුනක කාලය තුල මේ ආණ්ඩුව කරපු හැම දෙයක්ම අභියෝගයට ලක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව අපි ගෙනාවේ යහපාලන ආණ්ඩුවක් කියලා. අද යහපාලන ආණ්ඩුවක් කියන සංකල්පය සමාජය තුළ සම්පූර්ණයෙන්ම පරාජිකා වචනයක් බවට අද මේ ආණ්ඩුව පත් කරපු බව කනගාටුවෙන් වුවද ඒ ආණ්ඩුව පත් කිරීමට පුරෝගාමියෙකු මාහටම කියන්නට සිදුවීම ගැන මම අතිශයින්ම අද දින කනගාටුවට පත් වෙනවා. එවැගේම මම කියන්නට ඕන මේ ආණ්ඩුව යටතේ තියෙන වැරදි ගණනාවක් අපි දැක්කා. උදාහරණයකට ගත්තොත් පහුගිය වකවානුවේ එට්කා ගිවිසුම අත්සන් කරන්න තීරණය කළා. මේකට විරුද්ධව අපේ අදහස් අපි ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සම්පූර්ණයෙන්ම එට්කා ගිවිසුම ගෙන එන එක වැරදි. ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා නම් දේශීය ව්‍යාපාරික ආයතන සමග අනිත් අය සමග සාකච්ඡා කොට එක ගෙනෙන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනලා තිබුණා. ඒ වගේම ලංකාව ඇතුලේ රාජ්‍ය ආයතන විකිණීම පිළිබඳව අද කිසිම ප්‍රතිපත්තියක් මං හිතන්නේ මේ කිසිම පක්ෂයකට නැති තත්ත්වයක් අද ඇවිල්ලා තියෙනවා. අද රාජ්‍ය ආයතන විකිණීමේ වැඩපිළිවෙලකට මේ ආණ්ඩුව ගමන් කරමින් ඉන්නවා. අපේ රටේ අද ඉතුරුලා තියෙන ස්වල්ප රාජ්‍ය ආයතන ටිකත් විකුණන්න අද තීරණය කළා තියෙනවා. ඒ වගේම විදේශීය ජාවාරංකාර සමාගම් වලට අත්නොමතිකව රටේ ඉඩම් ටික විකුණන්න අද සැලසුම් කළා තියෙනවා. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට දායක වුමා. මේ සම්බන්ධයෙන් මගේ ස්ථාවරත්වයේ අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් මා විවෘතව ප්‍රකාශ කළා තියෙනවා. දැන් රට පවතින්නේ ඉතාම අස්ථාවර භාවයකට. පහුගිය මැතිවරණයේදී ජනතා මතය මා හිතනවා ඉතා පැහැදිලිව අද නියෝජනය කළා තියෙනවා. ඒ මහා ජන මතයෙන් ප්‍රකාශයට පත් වෙන්නේ කුමක්ද කියන එක අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවට තේරුම් ගත යුතුයි. දැන් ඇති වී ඇති තත්ත්වය නම් රටේ ඉතා බරපතල ඉතාම බරපතල අස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ ආණ්ඩු පක්ෂයට විතරක් නෙවෙයි විපක්ෂයටත් අද වගකීමක් තියෙනවා මේ රට අපි අරාජික කරන්නේ නැතුව කොහොමද අපි ඒකමිතික භාවයක් ඇති කරගන්නේ කියලා. ඒ නිසා මම කල්පනා කළා සීලු පාර්ශ්වයන් අතර පොදු සම්මුතියකින් කෙටි කාලයකට අපි සමගියක් ඇති කරගන්නේ කොහොමද කියලා. ඊට අදාළ වූ යෝජනාව ජනාධිපතිතුමාට බාර දුන්නා, අගමැතිතුමාට බාර දුන්නා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට බාර දුන්නා. මේ යෝජනාවෙන් මා ඉදිරිපත් කළේ කරුණු කීපයක්. පළවෙනි එක තමයි මේ ආණ්ඩුව කිරීමට යන රාජ්‍ය සම්පත් විකිණීම, රටට අහිතකර වෙළඳ ගිවිසුම්, මානව හිමිකම් වල නාමයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව දඩු කඳේ ගැසීම වැනි බරපතල වැරදි නැවැත්වීම සඳහා සම්මුතියකට එම. දෙවනි කාරණේ තමයි අපි යෝජනා කර හිටියේ මේ ආණ්ඩුව නකල යුතු දේවල් කුමක්ද කියන එක. ඊළඟට ආණ්ඩුව කරපු දේවලුත් ආපස්සට හරවමින් යනවා. විශේෂයෙන්ම රටේ ඉඩම් සම්බන්ධ කාරණේ ගත්තොත් එදා DS සේනානායක මහතාගේ කාලයේ පටන් අපි ගොවි ජනතාවට ඉඩම් ලබා දුන්නා. දැන් පනතක් ගේන්න යනවා ගොවියන්ට ඕන හැටියට මේ ඉඩම් විකුණන්නේ කියලා. එහෙම වුණොත් ගොවි ජනතාවගේ අදත් 50%ක් සමහර දිස්ත්‍රික්කවල ඉඩම් උගස් තියලා තියෙනවා. ඒ ඉඩම් ගොවි ජනතාවට අහිමි වෙලා යනවා. ඒ නිසා අපි ඉදිරිපත් කළා ඒ ඉඩම් සම්බන්ධ ප්‍රතිපත්තිය අත්නොමතික වෙනස් කිරීම නැවැත්විය යුතුයි කියලා. මේ යෝජනාවලියේ නොකළ යුතු දේ හා කළ යුතු දේ පිළිබඳ ස්ථාවර භාවයක් ඉතාම පැහැදිලිව ගෙනාවා. එහිදී විශේෂම වැදගත් උනේ ලංකාවේ අපි ගත්ත වැදගත් තීන්දුව දෙකක්. ඒ තමයි පළවෙනි තීන්දුව තමයි ග්ලයිෆොසේට් තහනම. අද එක්සත් ජනපදයේ ඉතා පැහැදිලිව නිල විදිහට පිළිගන්න තියෙනවා ග්ලයිෆොසේට් කියන්නේ උග්‍ර පිළිකාකාරයක කියලා. මේ රටේ සමහර දේශපාලන නායකයන්ට ඒක තේරෙන්නේ නැහැ. ඔවුන් කල්පනා කරන්නේ මේ යෝධ මාපියාවක් වැනි ජාත්‍යන්තර සමාගම් වලට යටත් වෙලා තමන්ගේ තීරණ ගන්න. ඒ නිසා අපි පැහැදිලිව කිව්වා මේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න එපා කියලා. මේ කැබිනට් එකට ග්ලයිෆොසේට් තහනම සඳහා අද පත්‍රිකාවක් ගෙනලා තිනවා. ඒ වගේම අපිට කිසිම අවබෝධයක් නැහැ පොහොර සම්බන්ධයෙන්. WHO සංවිධානයේ නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා පැහැදිලිව කිව්වා මේ අපි පාවිච්චි කරපු පොහොරවල විශේෂයෙන්ම යූරියාවල අධික කැඩ්මියම් හා ආසනික් ප්‍රමාණයක් තිබෙන බව. ඒවා වැව් වලට ජලයට පසට එකතු වෙලා මිනිසුන්ගේ ශරීරගත වෙලා මිනිසු භයානක තත්වයකට මුහුණ දෙන බව කිව්වා. ඒ නිසා අපි රසායනික පොහොර නවත්තන්න කිව්වේ නැහැ. රසායනික පොහොර එපා කිව්වේ නැහැ. අපි එකක් කිව්වා ගොවියන්ට සල්ලි දෙන්න. එතකොට
එකක් තියෙනවා
ගොවියන්ට සල්ලි දෙන්න. ඒ ගොවියන්ට සල්ලි දුන්නට පස්සේ ගොවියන්ට තීරණයක් ගන්න දෙන. මේ තීන්දුව අවුරුදු එකක් ක්‍රියාත්මක වුණා. යම් යම් ප්‍රශ්න පැන නැගුණා. නමුත් ගොවියෝ ඉස්සරහට ගියා. අද ආණ්ඩුව වැරදි දෙකක් කළා. එකක් තමයි ආණ්ඩුවට බැරි වුණා රසායනික පොහොර වේලාවට වෙළඳ පොලේ තියාගන්න. ඒක ආණ්ඩුවේ දුර්වලකම. ඒක අපි පිළිගන්න ඕන. දෙවනි කාරණේ තමයි ආණ්ඩුවට බැරි වුණා වේලාවට මුදල් ටික දෙන්න. අපි කිව්වේ එහෙනම් ගොවිය පොහොර මිල වැඩි වෙලා නම් මුදල් ටිකක් වැඩි කරලා මුදල්ම ලබා දෙන්න කියලා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මේ වගේ කාරණා ගැන සම්මුතියකටම අවශ්‍යයි. ඇයි අපි එහෙම කියන්නේ? රටේ ජනතාවගෙන් අද වකුගඩු රෝගයෙන් ලක්ෂ 3 දුක් විඳිනවා. කිසිම මන්ත්‍රීවරයෙක් අද රජරට ප්‍රදේශයෙන් ඇවිල්ලා ඉන්නවා. කිසිම කෙනෙකුට අද හැඟීමක් නැහැ. මුළු රට පුරාම 2005 5000ක් වෙච්ච පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය අද 15000 දක්වා වැඩි වෙලා තියෙනවා. කිසිම සාකච්ඡාවක් නැහැ. මෙන්න මේ වගේ දැවෙන වැදගත් ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපි හිතුවා යම් කිසි විපක්ෂයින කණ්ඩායමුත් ආණ්ඩු පක්ෂයින කණ්ඩායමුත් එකතු වෙලා සාකච්ඡාවක් කරන්න කියලා. එහිදී අපි ඉතා වැදගත් යෝජනාවක් කර ආණ්ඩුවක් ඇතුලේ නොකළ යුතු දේවල් නොකරමු, කළ යුතු දේවල් කරමු. ආණ්ඩුවක අවුරුද්දක කාලයක් සඳහා අපි ගිවිසුමකට යමු. විපක්ෂයේ ආණ්ඩුවට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි විපක්ෂයට වගකීමක් තියෙනවා ආණ්ඩුව මේවා නොකළ යුතුයි කියන එකට කොන්දේසියක්. ඊට පස්සේ අපි යෝජනා කළා අවුරුද්දක් ඇතුලේ මේ කරපු ව්‍යවස්ථා සංශෝධනවල ගුණාත්මක ඒවා තියෙනවා, අඩුපාඩුත් තියෙනවා. විශේෂයෙන්ම පහුගිය පළාත් පාලන මැතිවරණ ක්‍රමේ විශාල වියුලක් කියලා තියෙනවා. ඒ වගේම පළාත් සභාවයකට අපි මනාප ක්‍රම වෙනස් කරන්න යනවා. ඉදිරි මහා මැතිවරණයට වෙනස් කළ යුතු තියෙනවා. ඒක හින්දා මේ ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කළා. මනාප ක්‍රමය නැති අනුපාත ක්‍රමයේ ගුණාත්මක ලක්ෂණ ඇතුළත් වෙච්ච ඡන්ද ක්‍රමයක් ගේන්න අපි සලසුමක් හදමු. අවුරුද්දක කාලයක් අරගෙන ඒ සීලු කාරණා නිමා කරමු කියන යෝජනාව. විධායක ජනාධිපති දුරය අහෝසි කරන්න කවුරුත් කතා කරනවා. ඒක අහෝසි කරන්න බෑ. එහෙම ගිවිසුමක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දීලත් නැහැ. අද විධායක ජනාධිපති ක්‍රමේ මුලින්ම උන්නේ අහෝසි කරන්න ඕන රාජ්‍ය නොවන සංවිධාන වලටයි මේ රට ෆෙඩරල් කිරීමට හිතන එක්තරා සුළුතර කණ්ඩායමකට විතරයි. ඒ නිසා අපි මම යෝජනා කළා විධායක ජනාධිපති දුරේට ව්‍යවස්ථාවේ තියෙන බලය අහෝසි කරන්නේ නැතුව. ඒත් ඒ දුරේ යම් යම් සංශෝධනයක් කරන්න. ඒ තමයි ජනාධිපති දුරේට පත්වෙච්ච පුජ්‍යලයා ස්වාධීන නිදහස් සතරගතියෙන් තොර පුජ්‍යලයෙක් බවට පත් විය යුතුයි. ඔහු පක්ෂ හසුරුවන ඡන්ද හසුරුවන පුජ්‍යලයෙක් වෙන්න අවශ්‍ය නැහැ රටේ ජනාධිපතිවරයා. ඒ නිසා යම් කිසි ජනාධිපතිවරයෙක් බලයට පත් වූ පසු ඔහු පක්ෂයකින් තොර ස්වාධීන පුජ්‍යලයෙක් විය යුතුයි කියන ස්ථාවරය. දෙවන ස්ථාවරය තමයි දුර කාලයේ දෙකක් වෙනුට එකක් තවා ගැනීම. ඒකෙත් විධායක ජනාධිපති දුරේ රැඳෙන්න තියෙන පෙරේතකම කෑදරකම නවත්තලා ඔහුට වගකීම පිළිබඳ වඩාත් බරපතල වගකීමක් ව්‍යවස්ථානුකූලව ඔහුට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව තුනෙන් දෙකක් ඇතුලේ විධායක ජනාධිපති දුරේ කළ හැකි සංශෝධනය, ඡන්ද ක්‍රමයේ කළ හැකි සංශෝධනය නොකළ යුතු ප්‍රහාණිකර විනාශකාරී
කාලය අවසන්.
ගරු සභාපතිතුමනි, මට සුළු වෙලාවක් තප්පර 30ක් ලබා දෙන්න. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, මම කියන්නට ඕන අද යහපාලනය කියලා මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව විවේචනය කළා. පහුගිය ආණ්ඩුව පිළිබඳ විවේචන එහෙමම තියෙනවා මට අදත්. ඒ තිබුණත් ඊටත් වැඩිය බරපතල දේවල් මේ ආණ්ඩුව අද කළා තියෙනවා. අද ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය, අද රටේ හමුදාව අද හිරගෙට යවන තත්ත්වයට පත් කළා තියෙනවා. ත්‍රස්තවාදය පරාජය කරන්න උර දීපු, එයාට නායකත්වයේ දීපු මිනිස්සු අද හිරේ යවන තත්ත්වයට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. අන්න ඒ නිසා අවුරුද්දක සංහිඳියාවක් ඇතුලේ නොකළ යුතු දේවල් පිළිබඳ ලයිස්තුවක් අපි සකස් කළා. ඒ ලයිස්තුවට අනුව කෙටි කාලය ඇතුළේ අපි මේකට එකඟ වෙමු කියලා. මම හිතනවා මේ බැඳුම් කර විවාදය දිනයිද පරදීද කියන එක නේ වැදගත්. අපි ජනතාව ඉදිරියේ පරාදයි, පාර්ලිමේන්තුවේ දිනනවද නැද්ද කියන එක අපට වැදගත් නැහැ. ඒ නිසා අපි ඇත්ත යථාර්ථය තේරුම් අරගෙන සියලු වාද ભેද අයින් කළා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සියලු දෙනාම එකතු වෙලා ඒකාබද්ධ විසඳුමකට අපි යමු. මේ රට අස්ථාවර කරලා කාලකණ්ණි තත්ත්වයකට පත් කරන්නේ නැතුව පහුගිය කාලේ මුස්ලිම් කෝලහල ඇති වුණා. සංචාරක කර්මාන්තේ ඉතාම වැදගත් කාලය අපට අහිමි වුණා. ඉදිරි කාලය තුල අපි ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් කිසිම ස්ථාවර භාවයකට ආවේ නැත්නම් රට විශාල කැරලිකාරී තත්ත්වයකට යනවා. අපි අවුරුදු 30ක කාලකණ්ණි යුද්ධයක ත්‍රස්තවාදී අත්දැකීම් ලැබලා තියෙනවා. ජාතියක් විදියට ඒ කාලකණ්ණි තත්ත්වයට ආපහු අපට ඇද වැටෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දෙමළ හෝ සිංහල වේවා, UMP ශ්‍රී ලංකා වේවා, සමාජවාදී ධනවාදී වේවා, මේ සෑම දෙනාම එකතු වෙලා අවුරුද්දක කාලයක් තුළ සංහිඳියාවකට අය හැකි ප්‍රතිපත්තියකට යමුයි කියලා යෝජනා කරමින් හැමට ස්තුති ප්‍රකාශ කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.